එතන අපි ගිය පාරේ කතා කරගත්තා ඔය අවිපටිසාරත්ත කියන කොටස ගැන. විශේෂයෙන්ම අවිපටිසාරත්ත ආය ආනන්ද කුසලානි සීලානි කියලා බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශයක් කරනවා. මේ එක අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවාම මොකටද මේ සීලයක් අවශ්‍ය වෙන්නේ කියලා. එතෙන්දී තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ අවිපටිසාරයේ පිණසයි කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවනාවකට වාඩි වුණාම නැත්තම් හිත හදන්න පටන් ගත්තාම අපේ හිතම අපිට චෝදනා කරනවා නම් මේ සීලේ යම් යම් දුර්වලතාන් තියෙනවා, අතන සිල් කැඩලා තියෙනවා, මෙතන සිල් කැඩලා තියෙනවා, මෙතෙන්දී මම නිවැරදි හැසිරෙලා නැහැ, මෙතෙන්දී කටයුතු නිවැරදි විශ්ෂ්ඨ කළා නැහැ කියලා නිකන් අපේම හිත අපිට චෝදනා කරන සබහායක් තියෙනවා නම් එතකොට ඉතින් කිසිම අමාරුයි ඇත්තටම කියනවා නම් මේ හිත හදන්න නැත්නම් හිතේ භාවනාවක් දියුණු කරන්න. ඒ වෙනුවට හිත චෝදනා කරනවා වෙනුවට හිතින් එනවා නම් නිකන් තමන් දැන් සත්පුරුෂයෙක්, තමන් දැන් නිවැරදි මාර්ගයේ ගමන් කරන අය, කලින්ට වඩා දැන් තමන් මේ සත්පුරුෂ ගුණයක පිහිටලා තියෙන අය, සීලය පුළුවන් තරම් අවංකව ආරක්ෂා කරන්න හදනවා අය කියලා අන්න තමන්ට ආකල්පයක් හැදෙනවා නම් හිතෙන් සීලය හරහාම අන්න ඒකට කියනවා සාමාන්‍ය සමාධි සංවත්නික සීලය කියලා. ඒ කියන්නේ සීලයම සමාධියක් පිණිස තුඩු දෙනවා. සමාධියක් පිණිස සීලයම ලොකු රුකුලක් දෙනවා. ඒ බඳු සීලයක් තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. මොකද අපි සීලය එතකොට මුල් කරගෙන තියෙන්නේ සමාධියක් හදා ගැනීම සඳහා. ඒ කියන්නේ මෙතින් අදහස් වෙන්නේ නැහැ මේ ඒකට විතරක් යොදා ගන්න කියලා. නමුත් සීලය නිවැරදිව ආරක්ෂා කරනවා නම් ඒ සීලයෙන්ම යම් කිසි පෙළඹවීමක් එහෙම නැත්නම් යම් තල්ඩු කිරීමක් හම්බ වෙනවා සමාධියට. එතකොට සමාධිය හදා ගන්න පහසු වෙනවා. එතකොට සීලය හොඳින් තියෙනවා. ඊළඟට ඉතින් සමාධියක් හදාගත්තා නම් සමාධිය පදනම් කරගෙන ඊළඟට විපස්සනාවකට යන්න පුළුවන්, ප්‍රඥාවකට යන්න පුළුවන්. එදාත් අපි මතක් කරගත්තා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේක තනිකර රේඛීය ගමනක් කියලා. මොකද ඊළඟට ප්‍රඥාව ආය සීලයට උදව් කරනවා. ආය සීලය ප්‍රඥාවට උදව් කරනවා. සීලය සමාධියට උදව් කරනවා. සමාධිය ප්‍රඥාවට උදව් කරනවා. මේ වගේ මේ අංග තුන සම්බන්ධයෙන්, ශික්ෂා තුන සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. මෙතන තනිකර නිකන් එකකට පස්සේ අනික එනවාය කියලා රේඛීය සම්බන්ධයකට වඩා හිතා ගන්න තියෙන්නේ මේ අංග තුනම නැත්තම් ශික්ෂා තුනම එකක් අනිකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. සිල්වතාමයි ප්‍රඥාවන්තයෙක් වෙන්නේ. ප්‍රඥාවන්තයෙක් නම් ඔන්න සිල්වත් වෙනවා කියලා අර බුදුරජාණන් වහන්සේ එදා අපි මතක් කරගත්තේ සෝනදණ්ඩ සූත්‍රයේදී මතක් කරනවා. ඒ නිසා සීලේදී සමාධියට තුඩු දෙන ආකාරයත්, සමාධිය ඊළඟට හැදුනට පස්සේ සමාධිය පාදක කරගෙන විපස්සනා දියුණු කරගන්න ආකාරයත්, විපස්සනාව තව තව දියුණු වෙනකොට යම් පමණකින් ආයේ සීලේ යම් දුර්ලතන් තියෙනවා නම් ඒව හදාගන්න ආකාරයත් එකකින් අපි තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් ඊයේ අපි ඇත්තටම ගිය පාර භවනා වැඩසටහනදී සාකච්ඡා කළා සාමුගිය කියලා සූත්‍රයක්. ඒක හම්බ වෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. ඒකේ සඳහන් වෙනවා සීල පාරිශුද්ධි ප්‍රධානි අංග කියලා කොටස. ඒකදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඇත්තටම ඒක ආනන්ද සාමින් වහන්සේ කියන්නේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රධානි අංග හතරක් දේශනා කළා තියෙනවා අය. සීල පාරිශුද්ධි ප්‍රධානි අංගය, දිට්ඨි පාරිශුද්ධි, චිත්ත පාරිශුද්ධි පදාණියංගය, දිට්ඨි පාරිශුද්ධි පදාණියංගය, විමුක්ති පාරිශුද්ධි පදාණියංගය කියලා. ඒක ඔය සීල පාරිශුද්ධි පදාණියංගයේදී මතක් කරන්නේ දැන් අපි තුන් සාමාන්‍යයෙන් දන්නවා මොකද්ද මේ සීල පාරිශුද්ධිය කියන්නේ කියලා. සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද ඉද බික්කවේ බිකු ආතිමොක්ක සංවර සංගුතෝ විහෙරති ආචාරගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා තමයි සාමාන්‍යයෙන් සීලය ගැන සීල පාරිශුද්ධියක් ගැන විස්තර කරන්නේ. එන අනුමාත්‍රෝද මේ සීලයක් සම්බන්ධයෙන් සිල්පදයක් සම්බන්ධයෙන් එයාගේ හිතේ යම්කිසි මේ සිල්පද කඩන්න හිතේ අකමැත්තක් තියෙනවා, ලැජ්ජී ස්වභාවයක් තියෙනවා. දැන් කවුරුත් ළඟ නොහිටියත් මේ තමන්ම අවංකව ආරක්ෂා කරන්න උවමනාවක් තියෙනවා. මේ කාටවත් පේන්න නෙමෙයි, නැත්තම් කවුරුත් බලාගෙන ඉන්නවා කියලා හැඟීමකින් නෙමෙයි, තමන්ම අවංක වෙනවා මේ සීලය ආරක්ෂා කරන්න. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සීලය කවුරුත් කියනවට, නැත්තම් බුදුහාඳුරෝ හරි කියනවට, එහෙමත් නැත්තම් මේ ආචාර්යවරේ කියනවට එහෙම බරෙන් පටවපු සීලයක් වෙන්නේ නැහැ. මේක ටික ටික තමන්ට යාදෙනකොට නැත්නම් ටික ටික තමන්ට හුරු වෙනකොට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නැත්නම් ඒ විදිහටම තමන් හික්මිලා එතන ආයි මේක බරක් වශයෙන් නැත්නම් එහෙමත් නැත්නම් මේක පටවපු දෙයක් වශයෙන් එහෙම හිතෙන්නේ නැහැ. සීලෙන් ආරක්ෂාවක් ලැබෙනවා නේද කියන තමන්ට මේ කලින් නොදකපු පැත්තක් ඔන්න විවෘත වෙනවා. එතකොට අර සීලය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. සීලය නිසාම තමන් ආරක්ෂා වෙලා රැකීලා තියෙනවා නේද කියලා තේරෙනවා. සීලයක් නොතිබුණා නම් තමන් කොයිතරම්නම් ආයෙත් ආශ්‍රව වැඩෙන පැතිවලට යොමු වෙනවද කියලා ඒ සීලය ගැන ලොකු ගෞරවයක් මේ ආධ්‍යාත්මික පැත්තෙන් ඇති වෙනවා. ඉතින් ඕකේ තව පැත්තක් තමයි අතරම අද අපිට ඕනනම් කතා කරන්න තියෙන මේ සීල විපත්.
අද තියෙන්නේ සීල සම්පදා, ditthi සම්පදා.
සීල සම්පදා, ditthi සම්පදා. හොඳයි. එතකොට සීල සම්පදා කියලා එතකොට සලකන්න වෙන්නේ ඔය වගේම සීලයම තමන්ට සම්පත්‍ති කර අවස්ථාවක් බවට පත් වෙලා සීලය තුලින්ම තමන් හික්මිලා සීලය තුලින්ම තමන්ට ලොකු දැන් පිටුවහලක් ලැබෙනවා. ඉස්සරනම් සීලයක් ආරක්ෂා කරන්න ගියාම සිල්පදයක් ටිකක් බරක් වශයෙන් දැනෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් පන්සිල් වල ඉඳලා අටසිල් වලට පත් වුනහම ඉතින් දැන් රැට කන්න හම්බ වෙන්නේ නැහැ. උස්සසුන් ආහාර මේ දරන්නත් බැහැ. ඊළඟට මල්ගඳ සුවඳ විලෝන් ඒවා දරන්නත් බැහැ. ඊළඟට නැටුම් ගැයුම් වැයුම් මේවා කරන්නත් බැහැ. මුකුත් දර්ශන කියන්නේ හිත අලවන, හිත බඳවන දර්ශන විශේෂයෙන් අපි හිතමු සිනමා දර්ශන වෙන්න පුළුවන්, රූපවාහිනී දර්ශන වෙන්න පුළුවන්, මේ වගේ දේවල් වලට යන්නත් බෑ. ඉතින් එතකොට නිකන් කෙනෙකුට හැංගෙන්න පුළුවන් අර තමන්ගේ තිබිච්ච නිදහස ඇහුරුණා වගේ. තමන්ට මෙතෙක් කාලයක් නම් කැමැති කැමැති වෙලාවට කන්න බොන්න හැකියාව තිබුණා, ඒක නැහිම වුණා. කැමැති කැමැති වෙලාවට ඕන දෙයක් බලන්න අවස්ථාව තිබුණා, දැන් ඒකත් අහිමි වෙලා. ඒ වෙනුවට තමන් නිකන් හිර වෙච්ච ගතියක්, කොටු වෙච්ච ගතියක්, හැමදේම නිකන් අද්දෙක බැඳලා දැම්මා වගේ ගතියක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් මේ අපි හිතමු මොකක් හරි දර්ශනයක් බැලීම හරහා කොයිතරම්නම් හිතේ ඒ වෙලාවේදී කෙලෙස් මේ ප්‍රමාණයක් ජනිත වෙනවද, ඒ හරහා තමන් දියුණු කරපු යම්සි ගුණයක් ඒ දර්ශනය හරහා හානි වෙනවද, ඒකට ඒ තුලින් තමන් පිරිහෙනවද කියලා ආපසර හැරලා බැලුවොත් එතකොට තමයි තේරෙන්නේ මේ මෙන්න මේ අනවශ්‍ය දේ මම බලන්න ගියා, ඒ හරහා ආයෙත් ඔන්න හිතේ රාග ద్వේෂ මතු වුණා, ඒ හරහා අර අමාරුවෙන් දියුණු කරගත්ත සතියක්, අමාරුවෙන් දියුණු කරගත්ත සමාධියක් ප්‍රඥාවක් ඔන්න ආයෙත් පිරිහුණා. ඒ නිසා හරිම පහසුයි ඇත්තටම අපිට මේ දියුණු කරගන්න දේවල් පිරිහෙලා ගන්න එක නම් හරිම පහසුයි. දැන් භාවනාවක් දියුණු කරගන්න ගියාමත් සතිය මුලින් වඩා ගන්නවා කියන එක හරිම අමාරුයි. හිත ඉන්නෙම නෑ සාමාන්‍ය මේ වර්තමාන අරමුණක. සෑහෙන ඉතින් නැවත නැවත අත යොදලා ගෙනල්ලා තියන්න වෙනවා. මැදිහත් වෙලා නැවත නැවත මේ අරමුණේ හිත තියන්න වෙනවා. ඉතින් අපි හිතමු පොඩ්ඩක් අමාරුවෙන් මේ සතිය හදාගත්තා නම් ඊළඟට ආයෙත් අන්න කාත් එක්ක හරි කතා කරලා අර කිසි මොකක් හරි තේරුමක් නැති දෙතිස් කතාවකට ගියාම එහෙමත් නැත්නම් අර වගේ මොනවා හරි කාම දර්ශනයක්, මොනවා හරි අනවශ්‍ය දර්ශනයක්, හිත ඇවිස්සෙන දර්ශනයක් බලන්න ගියාම අර දියුණු කරගත්ත ටික එහෙම්ම සම්පූර්ණයෙන්ම ආයි හොදපාළු වෙලා යනවා. ඒ නිසා ආයෙත් ඉතින් මුලින් ඉඳන් හදන්න ඕනේ. මොකද ඒ තරම් හරි අමාරුයි මේ හිතේ ගුණයක් වර්ධනය කරනවා කියන එක. හැබැයි හිතේ හදාගත්ත ගුණය නැති කරගන්න නම් තප්පරෙන් දෙකෙන් පුළුවන්. විනාඩියෙන් දෙකෙන් පුළුවන් ඒ තරමට මේ දේවල් ඉස්සලා යනවා. ඒකයි මේ හරිම අමාරු මේ සඳහා කැප වෙන්න වෙනවා. මේ සඳහා දැඩි උත්සාහයක් දරන්න අපේ මේ යම් ගුණයක් මේ හිතේ පිහිටුව ගන්න. ලිස්සලා නොයන විදිහට මේ හිතේ තහවුරු කරගන්න සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් එක්ක කරන සුළු කතාවකදී පවා හිතේ අනවශ්‍ය විතර්ක අවදි වෙලා අනවශ්‍ය ප්‍රපංච වලට හිත ගිහිල්ලා කතන්දර ගෙතීම් වලට ගිහිල්ලා අර දියුණු කරගත්ත දේ හේම නැතිලා යනවා. ඉතින් ආයෙත් අයන්නේ නම් ආයෙ පටන් ගන්නවා. ආයෙත් ඔන්න දියුණු කරනවා. ආයෙ සතිය දියුණු කරනවා. ආයෙ ප්‍රඥාව දියුණු කරනවා. ආයෙ සමාධිය දියුණු කරනවා. ආයෙත් ඔන්න කට්ටියත් එක්ක ගිහිලා අනවශ්‍ය දේවල් කතා කර කර හරමින් ඉන්නවනම් නැත්නම් අනවශ්‍ය දර්ශනයක් බලන්න යනවනම් නා ආයෙත් මේක නැතිලා යනවා. ඒ නිසා සීලයක් ආරක්ෂා කරන්න ගත්තාම අන්න අටසිල් සමාදන් වුණා අය මම දැන් ඉඳන් විසූක දසන වලට යන්න විදිහක් නැහැ. මේ අනවශ්‍ය දේවල් තියෙන ඕන තරම් සමාජයේ බලන්න කියලා ආරාධනා කරනවා. නමුත් ඔන්න දැන් අටසිල් මේ සමාදන් වෙලා හින්ද මතක් වෙනවා දැන් මේවා බලන්න යන්න සුදුසු නැහැ. එතකොට මේ සීලය කැඩෙනවා. සීලයට හානි වෙනවා. එමත් නැත්නම් අපිටම ඕන තරම් තමන්ට සුඛෝපභෝගී දේවල් තියෙනවා. නමුත් ඒ සුඛෝපභෝගී දේවල් වලටම ගිහාම තන්න තමන්ගේ තිබිච්ච අර මධ්‍යස්ථභාවය දුරලා යනවා. එක අතකින් මේ සංසාරය ගැන තිබිච්ච ඒ බිය, එමත් නැත්නම් සංසාරේ තියෙන දුක වෙනුවට මේ සාමාන්‍යයෙන් తాවකාලිකව හරි ලොකු සැපයක් භුක්ති විඳින්මින් ආයිත් කාමභෝගී ජීවිතයකට තල්ලු වෙනවා. මේ වගේ ප්‍රතිකීපයක් තියෙනවා. දැන් සාමාන්‍ය මහන ජීවිතයේදී වුණත් අපි මහන ජීවිතයකට පත් වුණාම ඒකටකින් සෑහෙන්න ගිහි ජීවිතයේ තිබිච්ච සැප සම්පත් අත්හැරලා දාලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළු මිත්‍රයෝ අත්හැරලා දාලා වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු තමන්ට කැමති කැමති වෙලාවට රසමසවලු භුක්ති විඳිමින්, එහෙම නැත්නම් කැමති කැමති දර්ශන බලමින්, දේ කැමති කැමති සින්දු ගීත අහමින් ගත කරපු ජීවිතේ සම්පූර්ණ වෙනසකට පාත්‍ර වෙනවා. ඉතින් අපි හිතමු අට සීලේ ඉඳන් කෙනෙක් ඔන්න දස සීලයකට ආවහමත් ඔන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඊළඟට එයාට මුදල් පරිහරණය කරන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. කැමති තැනකට ඒ හින්දා යන්න විදිහක් ඇත්තෙත් නැහැ. හැම දෙයකටම අනුන්ගෙන් එක්කෝ යම් පිළිසරණක් ලබන්න වෙනවා. මොකද යන්න විදිහක් නැහැ. අතේ සල්ලි නැහැ. එතකොට ඉතින් අන්න කවුරු හරි පාසක මහත්තයෙක් කතා කරගන්න වෙනවා. කැපකරුවෙක්ව කතා කරගන්න වෙනවා. හරිම අමාරුයි. ඉතින් ඕක සමාලාවට කෙනෙක් දකින්නේ හරි කරදරයක් වශයෙන්. මේ ඉස්සෙල්ලා මං පස් එකේ සල්ලි දීලා ගියා. දැන් එක්කෝ මට යන්න විදිහක් නැහැ. දැන් ඔන්න ලංගම් බස් එකක් එනකන් ඉන්න ඕන. ඉතින් පුදුම කරදරයි. ඉතින් ඒක ඔක එළියට බහලා වැළුවාම තමයි තේරෙන්නේ කොච්චර මාර්ගයක ලංගම් බස් එකක් අල්ල ගන්න. මොකද අනිත් බස් වල ගන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් සමහරවල් ආට ඉතින් අපිට හිතෙනවා යකෝ මේක මේ ඉස්සෙල්ලා මම මේ හරිම මේ කැමැත්තෙන් නිදහසෙන් හිටිය මිනිස්සයා. දැන් මේ යන්න පුළුවන් තැනටවත් යන්න විදිහක් නැහැ. කැමති දෙයක් සල්ලි දීලා ගන්න විදිහක් ඇත්තෙත් නැහැ. කියලා ඉතින් සමහරවල්ට මේ අපි රකින්න සීලය සම්බන්ධයෙන්ම සමහරවල්ට මේ ඒක අව탁සිරු කිරීමක් හෝ ඒක නිග්‍රහයට ලක්වීමක් අපේ හිත ඇතුලෙන් වෙන්න පුළුවන්. නමුත් මේ මේකේ වටිනාකම තමයි තේරෙන්නේ මේ සල්ලි දීලා ගන්න තියෙන දේවල්ද අපි ගන්නේ කියන එක තමයි මතක් කරහම තමයි ඔක මේ මතක් වෙන්නේ. ඒක අවස්ථාවකදී මේ යම්කිසි ගම්දටුවෙක් මේ යනවා එක මේ රැස්වීමකට ගිහාම මේ එතන රැස්වීමේදී කතා කරනවා මේ ශ්‍රමණ භවත් ගෞතමීන්ගේ ශ්‍රාවකයෝ මේ මිලමුදල් පරිහරණය කරනවා ආය වගේ සංවාදයක් එතනදී යනවා. මණිචෝලක ගාමිනී කියලා මේ ගම්දටුවගේ නම. ඊට පස්සේ ඉතින් මේ ගම්දටුව හැබැයි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙහෙම මිලමුදල් පරිහරණය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතනත්තා මේ රැස්වීමේදී ප්‍රකාශ කරනවා නෑ ඒගොල්ලෝ එහෙම මිලමුදල් පරිහරණය කරන්නේ නැහැ. ඒ වෙන් වැලකිලා ඉන්න කියලා. ඊට පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය සැලකරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මොකද්ද? මේ අපි මිලමුදල් පරිහරණය කරනවා නම් අපිට අතට සල්ලි තියෙනවා නම් එතනින් අපිට කැමති දේයන් ගන්නත් හැකියාව තියෙනවා. මොකද අපිට කැමති මොකද්ද? හිත ඉල්ලන්නේ මොකද්ද? සල්ලි දුන්නා ඒ දේ අරගත්තා. ඉතින් අපිට සල්ලි නැත්තම් අන්න වෙන ක්‍රම පාවිච්චි කරන්න වෙනවා මේ දේ අරගන්න. එක්කෝ උපාසක මහත්තයෙකුට කියන්න වෙනවා, දායක දායිකාවකට කියන්න වෙනවා, නැත්තම් තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න වෙනවා, වෙනම සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ කෙනෙක්ගෙන්. එතකොට මේක හෙලි වෙනවා. තමන්ට හැංගිලා අර තමන් කැමති රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ගන්න විදිහක් නැහැ. දැන් අපි සල්ලි දීලා ගන්නෙ ওই පහනේ සාමාන්‍යයෙන්. රූප බලන්න උවමනා වුණ ගමන් ඔන්න සල්ලි දීලා ඔන්න රූප බලනවා. අපි තු රූපාහිනියක් අරගන්නවා, ඕක බලනවා. එහෙම නැත්නම් සිනමා ශාලාවකට යනවා, ඕකේ තියෙන දේක් බලනවා. ඉතින් ওই හරහා අපේ කෙලස් අඩු වෙයිද වැඩි වෙයිද? ඊළඟට අපි හිතමු ඔන්න සල්ලි තියෙනවා නම් ඔන්න ගිහිල්ලා CD එකක් ගන්නවා. ගිහිල්ලා කැමති සින්දු ඔන්න ආය අහනවා. ඉතින් ওই හරහා නැත්නම් සංගීත සම්දර්ශනය බලන්න යනවා. ඔය හරහා කෙලස් අඩු වෙයිද වැඩි වෙයිද? ඊළඟට අපි හිතමු නාසයට කැමති සුවඳ ආග්‍රහණය කරන්න හිතෙනවා. ඉතින් ගිහිල්ලා හොඳම සුවඳ විලවුන් වර්ගය අරගන්නවා. ඕක තවර ගන්නවා. ඉතියහරහා අපි සංසාරට බැඳෙයිද නැත්නම් මේකෙන් ලිහෙයිද? ඊළඟ අපි තුමු අපි කැමති දේවල් රස විඳින්න හිතෙනවා. ඉතින් මේක හිතන්නේ නැතුව අපි සල්ලි දීලා ඔතෙන්ටත් ගිහිල්ලා කැමති දේවල් කැමති වෙලාවට රස විඳින්න ගියොත් කන්න බොන්න පටන් ගත්තාම එතකොට සීලයක් ආරක්ෂා වෙයිද? එහෙම නැත්නම් අපි රකින්න සීලෙ පිළිහිලා තවදුරටත් ආයෙත් අර සංසාරටම බැඳෙයිද? ඒ නිසා බුදුහාඳුරෝ පෙන්නන්නේ එක අතකින් අපිට හිතෙනවා මේක මේ අර ස්කන්නාසාදීෙන් ගන්න තියෙන මේ පිනවීම ලබන්නේ නැතුව මේ ඇයි මේවා හිර කරගෙන ඉන්නේ? ඇයි මේවා සංවෘත කරගෙන ඉන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන ඉඩ තියෙනවා. ඒකමයි ඔය මේ ඉන්ද්‍රිය සංවර සීලෙදී එහෙම කතා කරන්නේ. දැන් මේ S2 තිබුණ පළියට මේකෙන් රූප බලන්නම යන්නේ නැහැ. S2 තියෙනවා, හොඳට නිරෝගීවත් තියෙනවා. රූපත් ඕන තරම් අනිත් තැන්වලත් තියෙනවා. හැබැයි තමන් ආරක්ෂා වෙනවා. කන් දෙකක් තියෙනවා, සද්දත් ඇහෙනවා. හැබැයි තමන් ආරක්ෂා වෙනවා. මේ කන ඉල්ලන දේවල් දෙන්න යන්නේ නැහැ. නාසයක් තියෙනවා, ගඳ සුවඳ දැනෙනවා. නමුත් ඉල්ලන දේවල් දෙන්න යන්නේ නැහැ. දිවක් තියෙනවා, උනාට ඉල්ලන පරිද්දෙන් මේක පිනවන්න යන්නේ නැහැ. ඉතින් මේක හරි අමාරුයි ඒකටකින් තේරුම් ගන්න. මොකද මේ දේවල් ඔක්කොම තියෙද්දි තමයි මේ සීලයක් ආරක්ෂා කරන්නේ. දැන් අපිට ওই දේවල් ටික ඔක්කොම මේ දුර්වල වුණාට පස්සේ වයසට ගිහිල්ලා ස්පේන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ, රහදෙන්නේ නැහැ, සුවඳ දැනෙන්නේ නැහැ. ඒ වෙලාවදී අමුතෙන් සීලයක් ආරක්ෂා කරන්න නැහැ. ඒකට ඉතින් කොහොමත් මේ ඔක්කොම ටික අඩපණ වෙලා. ඉතින් වයසට ගියාම ඉතින් සීල් රකින්නවා කියන එක ඉතින් අමුතු දෙයක් නෙමෙයි. සීලයක් රැකෙනවා නේද? ඒකට ඉතින් මේක මහා දෙයක් නෙමෙයි. නමුත් කොහොමද මේ භද්‍ර යෞවනයේදී සීලයක් ආරක්ෂා කරන්නේ? ඉතින් ඒකමයි ඇත්තටම අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි තරුණ කාලේදී යම්ස කෙනෙක් මහාන වුණා නම්, තරුණ කාලේදී යම්ස කෙනෙක් මේ ප්‍රෝජ්ජා භූමිට පත් වුණා නම් ඒ තැනත්තාගේ තියෙන ලොකු හිතේ ඇති කරගත්ත ලොකු අදිෂ්ඨානයක් තියෙනවා. මේක මේ ඉන්ද්‍රයන් මේ විදිහට පිනවන්න ගියොත් නම් මේ සංසාරේ දිගටම යන්න තමයි වෙන්නේ. කවදාවත් මේක ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ. මොකක් හරි ලස්සන උපමාවකින් පෙන්නනවා ඒ අතිපෝජනීය කඩවැද්දුවේ ජිනවංශ සාමින් වහන්සේ. උන්වහන්සේ කියනවා ගංගක යනවලු, ගංගක මේ ඔරුවකින් යනවලු. ගංගක දැන් ඔරුවෙන් යනකොට මේ ඔරුවේ මොකක් හරි හේතුවකට සිදුරක් ඇති වෙනවලු. ඔරුවේ අඩිය සිදුරක් හටගත්තලු. සිදුරක් හටගත්තාට පස්සේ දැන් ඕකෙන් වතුර එනවා ඇතුළට. ඉතින් අපි හිතමු දැන් අපි උපක්‍රමයක් වශයෙන් ඔන්න අපි ඇතුළේ තියුණ භාජනයකින් මේ වතුර එළියට ඇතුළට එන වතුර ටික එළියට විසිකරලා දානවා. එලිට විසිකලා දානවා. මේ මේ ක්‍රමේ හරහා මේ සාර්ථකව ඒකට පීන ගන්න මේ යන්න පුළුවන් වෙයිද? මොකද්ද එහෙමනම් කරන්න දෙන්නේ? අන්න හරි. මුලින්ම සිදුර අහන්න වෙනවා. මොකද අපි මේ සිදුරක් තියාගෙන සිදුරෙන් පුළුවන් තරම් ඇතුළට වතුර එන්න දිදී ඒ එන වතුර ටික එළියට දැම්ම පමණින් මේක සාර්ථක වෙන්නේ නැහැ. මේක ඉවරයක් වෙන්නේ නැහැ කවදා. මොකද නිරන්තරයෙන් වතුර ඇතුළට එනවා. එහෙමනම් මේ ඇතුළට දැනටමත් ආව වතුර තියෙනවා නම් තවදුරටත් වතුර ඇතුළට එන එක වළක්වලා දින්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා සිදුර වහගන්න වෙනවා. සිදුර වහලා තමයි දැනටමත් ඇතුළට ආපු වතුර ටික අයින් කරන්න වෙන්නේ. එතකොට නම් ඔන්න ඇතුළේ තියෙන වතුර ටික හිස් කරගන්න හම්බ වෙයි. එයාට නිරූපද්‍රිතව ඒකට යන්න පුළුවන් වෙයි. ඉතින් මේ ජිනවන්ත ස්වාමීන් වහන්සේ මතක් කරන ඔන්න ඒ වගේ තමයි කියලා මේ ඉන්ද්‍රිය සංවර සීලය. අපි කැස් කන්නාසාදිය අරගෙන ඉඳීම හරහා හිතා ගන්න බැරි අලුත් කෙලෙස් ප්‍රදේශයක් ඇති වෙන්න පුළුවන්. හොඳට දැන් අපි S2 අරගෙන ගිහිල්ලා බොහොම නරක දර්ශනයක් බලන්න ගත්තොත් එහෙම අර කලින් නොතිබිච්ච රාගේ කලින් නොතිබිච්ච ද්වේෂේ ඔන්න ආයි ඇවිස්සෙනවා. ආයිත් ඔන්න ආශ්‍රව වැඩෙන්න ගන්නවා. කාමාශ්‍රය ඔන්න වැඩේවි, භවආශ්‍රය වැඩේවි, අවිජ්ජාශ්‍රය වැඩේවි. මොකද අපි ආශ්‍රව වැඩෙන විදිහටයි හැසිරෙන්නේ. ඊළඟට අපි හිතමු සද්ද අහන්න ගියත් රස මේ විලෝන් බලන්න මේ රසගඳ මේ විදිහ බලන්න ගියත් ඔය හැම දෙයක්ම හරහා මේ ඉන්ද්‍රයන් හරහා අර කලින් නොතිබිච්ච කලින් එකයි යටපත් වෙලා තිබිච්ච රාගේ ආයි ඇවිස්සෙනවනම් ඇවිස්සිච්ච රාගේ තව උත්සන්න වෙනවනම් ඊළඟට සීල විපත්ති වලට යනවනම් එහෙම නැත්නම් කලින් නොතිබිච්ච ද්වේෂයක් ඇවිස්සෙනවනම් ඇවිස්සලා තිබිච්ච ද්වේෂය තව වර්ධනය වෙනවනම් සීල විපත්ති වලට යනවනම් ඉතින් ඒ කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම අපි මේ ඉන්ද්‍රිය සංවරය නැතිවීම හරහාම ලොකු හානියක් කරගෙන තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ යම්ස කෙනෙක් හැබැයි මේ ඉන්ද්‍රිය සංවරයක් පවත්නවා නම් ඉන්ද්‍රිය සංවර සීලය රකින්නවා නම් අන්න යාට මේ කෙලසුන්ගෙන් තෙත් නොවූ සීලයක් නැත්නම් කෙලසුන්ගෙන් තෙත් නොවූ සුවයක් අත්දකින්න හම්බ වෙනවා කියනවා. ඒකට බුදුහාඳුන ලස්සන වචනයක් දෙනවා අභ්‍යාසයක සුඛය කියලා. ඒ කියන්නේ දැන් අපි යම්කසේ හිතේ නික්ලේශී භාවයක් පවත්නවා අපි අර ඇහෙන් රූප බලපු වෙලාවේ අර නික්ලේශී භාවය ආයි යටපත් වෙනවා. අපි තුමු දැන් ඔන්න අපි බොහොම මධ්‍යස්තව ශාන්ත හිතක් තිබුණා. හැබැයි ඔන්න ඇහෙන් අනවශ්‍ය දර්ශනයක් දැකපු හින්දා අන්න අර ශාන්ත භාවයේ වෙනුවට ඔන්න ආයි කෙලෙසිච්ච හිතක් ඇති වුණා. අර කෙලෙස් වලින් ආයිත් මෙන්න හිත තෙත් වුණා. බුදුරජාණන් වහන්සේ කියනවා අපි පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරයක් කරහා මේ ශාන්ත භාවය දිගට රැකීම සඳහා උත්සාහත් වෙනවා නම් අර නැවත නැවත මේ විදිහට කෙලෙස් වලින් හිත තෙත් නොවි වාස්තන අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන අභ්‍යාසයක සුඛයක් කියලා. මේ නැවත නැවත මේ හිත කෙලෙසුන්ගෙන් තෙත් නොවීම නිසා ඇති වෙන සුවයක්. මොකද එතකොට එයාට පවතින්න පුළුවන් බොහොම ශාන්ත භාවයක. එයාට පවතින්න පුළුවන් එක්තරා අන්දමක බොහොම සුව ස්වභාවයක නැත්තම් සැනසෙල්ලක. මොකද අර මේ ඉඳුරන් හරහා මේක අපවිත්‍ර වුණේ නැහැ. ආයිත් කෙලෙස් ආයි කෙලෙසුනේ නැහැ. ඒක එකතකින් ඉතින් අපිට මේ භවනාවදී ප්‍රයෝගික කරගන්න පුළුවන්. අපි හිතමු යම්කිසි කෙනෙක් ඔන්න භවනාවක් වඩලා හිතේ යම්කිසි වර්ධනයක් ඇති වෙලා සතිය දියුණු කරගෙන හිත ඇති වුණ යම්කිසි අනිශ්චිත ස්වභාවයකට. දැන් ඔන්න හිත වැඩි දඟලන්නේ නැහැ. රූප දැක්ක පමණින් රූප ඔස්සේ යන්නේ නැහැ. සද්ද ඇහුණ පමණින් සද්ද ඔස්සේ යන්නේ නැහැ. දිවට රස දැනුණ පමණින් ඒව ඔස්සේ යන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනුණ පමණින් ඒව ඔස්සේ යන්නේ නැහැ. ස්පර්ශ දැනුණ පමණින්ට ඒව ඔස්සේ යන්නේත් නැහැ. හිතට ඈතින් වගේ සිතුවිලි ආවට ඒව ඔස්සේ යන්නේත් නැහැ. හිත ඉන්නව නිකන් gedara වගේ. ඉතින් ඔන්න ඔය වගේ තත්වයක් අපි රකින්න උත්සාහත් වෙන්න ඕනේ. ඉතින් ඒකයි ඔය වගේ මට්ටමක් පාදක කරලා තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ බොජ්ජංග දියුණු කරන්න කියලා. ඉතින් අපි ඔය මට්ටම දිගට පවත්වන්න මේකේ තියෙන මේකේ වටිනකමක් තියෙනවායි කියලා මේක තේරුම් ගන්නත් සෑහෙන කාලයක් යනවා. මොකද ඔය තත්වය හරීම ඒකාකාරී. ඔය තත්වේ නිකන් නිඳ යන ගතියක් තියෙන. හරීම මේ කම්මැලි කරන ගතියක් තියෙන්නේ. මොකද ඇහැ කන පිනවීමක් ඇත්තේ නැහැ. ඊළඟට දිව පිනවීමක් ඇත්තේ නැහැ. කය පිනවීමක් ඇත්තේ නැහැ. හිතට එන සිතුවිලි පෝෂණය කිරීමක් ඇත්තෙත් නැහැ. තියෙන්නේ හුදු නිකන් ඔහි පැවැත්මක් විතරයි. හරීම අර ලොකු සායනාසේ කියනවා වගේ එතන තියෙන්නේ අර නිකන් සුදු පාන් කන වගේ ගතියක් තියෙන. නිකාම ඇල්ලතුරු බොන වගේ ගතියක් තියෙන. ඉතින් ලොකු සායනාසේ මෙතින් කියනවා ඉතින් එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? එන්න ලුණු මිරිස් ටිකක් දාගන්න හිතෙනවා. ජෑම් ටිකක් දාගන්න හිතෙනවා. බටර් ටිකක් දාගන්න හිතෙනවා. මොකද නැත්තම් හරි සුදු පාන් කනවා වගේ. නමුත් අපි තේරුම් ගත්තොත් එහෙම මේ තියෙන ශාන්ත ස්වභාවය, මේ තියෙන ඒකාකාරී ස්වභාවය, මේ හිතේ තියෙන නිකන් අර මධ්‍ය රේඛාවේ පවතිනා වගේ ස්වභාවය තමයි එකතකින් මේ එක පැත්තකින් කායික වශයෙන් උත් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ. අනිත් පැත්තෙන් මානසික වශයෙන් උත් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ මෙන්බදු ස්වභාවයක කියලා තේරුම් අරගන්න නම් ඉතින් සෑහෙන කාලයක් ඒකේ නියලිලා ඒකේ තියෙන ශාන්ත භාවයේ තියෙන වටනකම තේරුම් ගෙහිලා ඉතින් කෙලස් වල ආයත් කරන මේ ප්‍රකෝපකාරී ස්වභාවය, කෙලස් වල තියෙන බරගතිය, කෙලසුන් නැසුරු කිරීම නිසා හිතට වෙන හානිය තේරුම් ගෙහිලා ඉතින් එකතකින් සෑහෙන කාලයක් යන වැඩක් තමයි. ඒ නිසා අපිට හරි අමාරුයි මුලදී සීලයක තියෙන වටිනකම තේරුම් ගන්නවත්. මුලදී හිතන්නේ මේක මහා කරදරයක්, මේක මහා වදයක් කියලා. නමුත් පස්සේ තමයි තේරෙන්නේ මේ සීලය නිසානේ මම මේ මෙච්චර කාලයක් ආරක්ෂා වුණේ. සීලය නොතිබින්න මට මොනවෙන් මොනවා වෙලාද? අපි දැන් තරුණ කාලේ මෙතන ඉන්න තරුණ සාමීන් වහන්සේලා මේ සීලයක් ආරක්ෂා නොකර අපි තුමු මහාන වෙන්නේත් නැතුව ගිහි ජීවිතේ ගත කරා නම් ඉතින් මේ වෙනකොට කොහේ ඉන්නවද කියලා අපිට හිතා ගන්න බෑ. අපිත් ඉතින් ඒතකොට සමාලාට අමුදරුවන් රකිමින් ඉතින් ඒ කටයුතු කරමින් ඉතින් මොකක් හරි එකක් ඉස්සරහට වෙලා ඉතින් කෑ ගහගෙන ඉතින් දුව පැනම ඇවිදිමින් තමයි ඉන්න තියෙන්නේ. නමුත් අද මේ සීලයකට පින් සිද්ද වෙන්න අද මේ අමුතුම මාර්ගයක යනවා. ඉතින් කිනේකොට ඉතින් මේක එකහතකින් මේ අනවශ්‍ය වැඩක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් Tamanට ටික මේ සීලයක් තුළ හික්මෙන්න ඒ දැනෙන ශාන්ත ස්වභාවය, ඒ දැනෙන කෙලෙසුන්ගෙන් අඩු ස්වභාවය, හිතේ දමණය වෙච්ච ස්වභාවය, හිතේ තියෙන තැම්පත් වෙච්ච ස්වභාවය ටික ටික වැටෙන්න අර ඒ බඳු හිතකට සාමාන්‍යයෙන් ක්ලේශයක්, සුළු ක්ලේශයක් පවා ටිකක් බරක් වශයෙන් දැනෙනවා. සාමාන්‍ය මේ පුංචි ක්ලේශයක් වුණත් දැන් මේ හිතට අරුතු දෙන්නේ නැහැ. මොකද මෙයා ඇසුරු කරන්නේ පිරිසුදු භාවයක්. දැන් හිත කැමැති දැන් පිරිසුදුවට ඉන්න. එයා කැමැති මේ අපිරිසුදුවට ඉන්න නෙමෙයි, එයා කැමැති පිරිසුදුවට ඉන්න. අන්න ඒ බඳු හිතකට මේ ආගන්තුක පැමිණෙන උපක්‍රේෂ ධර්මයක් පවා බොහොම බරට වැටෙනවා, බොහොම තදට දැනෙනවා. මේ වෙලාවට මේ හිත ස්වාභාවික මුත්සහත් වෙනවා, මේකෙන් හිත අයින් කරගන්න, මේ අපිරිසුදුතාවෙන් අයින් කරගන්න. ඒකේ ලස්සන උපවාද දෙනවා බුදුරජාන් වහන්සේ. මේ ලස්සනට ඉන්න කැමැති තරුණයෙක් හෝ තරුණියක් එයා හොඳට නාලා කළා හැම දැන් සාමාන්‍ය පිරිසුදු ඇඳුමක් ඇඳගත්තට පස්සේ කවුරු හරි ඇවිල්ලා මැරිච්ච ගැරඬි කුණක් එහෙම ඇඟට දැම්මොත් එහෙම ඉතින් ඔක තියන් ඉන්න කැමැත්තක් ඇති වෙන්නෙම නෑනේ. දැන් මේ නාලා ආපු මනුස්සයා දැන් හොඳට තමන් පිරිසුදු වෙලා නාලා කියලා ඇවිල්ලා අලුත් මැඳුමක් ඇඳගත්ත මනුස්සයාගේ ඇඟට මැරිච්ච ගැරඬි කුණක් එහෙම දැම්මොත් එහෙම ඉතින් ඕක තංගාල අයින් කරගැනීමේ උමනාවම තමයි පහළ වෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ හිත පිරිසුදු තැනක් ඇසුරු කරන්න ඇසුරු කරන්න. පිරිසුදුවට ඉන්න කැමැති ස්වභාවයක් හිතේ ඇති වෙන්නේ නැති වෙන්න අන්න ඒ හිත අර කුණපේ අයින් කරනවා. ඒ හිතේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මේ තවදුරටත් අකුසලයක් පවත්වන්න නැත්නම් ක්ලේශයක් පවත්වන්න. ඒ වෙනුවට ආයෙත් අර පිරිසුදු භාවයටම යන්නේ යෑමේ උමනාව තමයි හිතේ තියෙන්නේ. ඒක තමයි ඒගගේ හිතේ මේ දැක්මක් වශයෙන් තියෙන්නේ. පිරිසුදු භාවයක් තුළ ජීවත් වෙන්න. ඒ නිසා ඒ බඳු හිතක් අර අකුසලයේ ප්‍රතික්ෂේප කරනවා කොහොමත්. ඒ හිතක් يعني දරතේකින් තොරව, පීඩාවකින් තොරව, ආතතියකින් තොරව ඉන්න උත්සාහත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ අපි යනවා නම් මේ මාර්ගයේ යන්න දුක් දුම්නස් අඩු වෙන්න ඕනේ. අපි භවනාවක් වඩන්න අපිට තේරෙන්නේ නැත්තම් මේ භවනාව හරහා මගේ හිතේ දුක අඩු වෙලා තියෙනවාය, දුම්නස් ස්වභාවය අඩු වෙලා තියෙනවාය, හිතේ ආතතිගත වෙන ස්වභාවය, ටෙන්ෂන් වෙන ගතිය අඩු වෙලා තියෙනවාය කියලා එහෙම දැනෙන්නේ නැත්තම් ඒ කියන්නේ අපි තාම හරියට සරලව කියනොත් විපස්සනාවට හරියට අත තියලා නැහැ. නමුත් කෙනෙක් විපස්සනාවට අත තියලා තිනවනම් ලෝකේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා. හැබැයි ආතතියකින් තොරව දුකෙන් අඩුව යම් පමණක මේ සතුටකින් යම් පමණක සහනයකින් ඉන්න පුළුවන් ස්වභාවයක් හිතේ තියෙන්න ඕනේ. අපි ගාව ඒක ඇතුළේ නැත්තම් තාම ඒ කියන්නේ අපි තව තව මේ එක්කෝ අපි කරන භාවනාවේ යම් වැරද්දක් තියෙනවා. එහෙම නැත්තම් තාම අපේ භාවනාව කියන්නේ තව ඒ මට්ටමට වැඩිලා නැහැ. මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ නැත්තම් බුදුරජාන් වහන්සේ පොරොන්දු වෙන ඒ ගුණගති ගුණ ටික නැත්තම් ඒ ප්‍රතිඵල ටික ලැබෙන තරමට අපි තාම දිනුලා නැහැ. ඉතින් අපි මේ පැත්තට තමයි අපේ හිත නැඹුරු කරගන්න තියෙන්නේ. මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේ අපි යනවා නම් අනිවාර්යයෙන්ම මේ බුදුහාඳුරුව පෙන්වපු ප්‍රතිඵල අපිට ලැබෙන්න ඕනේ. ඒක ලැබෙනවා නම් ටික ටික තමන්ට විශ්වාසය ඇති වෙනවා තමන් නිවැරදි මාර්ගේ යනවා කියලා. ඉතින් ඔය පාරේ යනකොට තැම් කෙනෙකුට දැන් අපි ඊයේ හෝ පෙරේදත් මේ තව ස්වාමින්වහන්සේ කීම නමක් එක කතා කළා. ඒ කියන්නේ දැන් මේ සීල සම්පත්‍තිච කියන එකේ තවත් පැත්තක් තියෙනවා. අපි සමහර ලාවට මේ සීලය දැඩිව ගන්නවා. සීලය දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. ඒ හරහාත් හැබැයි වෙහෙසක් ඇති වෙනවා. ඉතින් මේ කොයි වෙලාවෙද සීලය ආරක්ෂා කරන්න තියෙන්නේ නැත්නම් සීලයට පිළිහිටන්න තියෙන්නේ කොයි වෙලාවෙද සීලය දැඩිව ග්‍රහණය කරන්න නැතු ඒකේ මධ්‍යස්ථයට එන්න තියෙන්නේ නැත්නම් ඒකේ තියෙන මැද ස්වභාවයට එන්න තියෙන්නේ කියන කාතකින් හරි අමාරුයි තේරුම් ගන්න. මොකද අපිම සීලය ග්‍රහණය කරන්න ගියොත් නැත්නම් සීලයම පාදක කරගෙන අපි මේ සම්පූර්ණ දිට්ඨි විසුද්ධියක් විමුක්ති විසුද්ධියක් එහෙම හිතන්න ගියොත් එතකොට අර එකතකින් එක සීලබ්බත පරාමාසයෙන් බවට පත් වෙන්න පුළුවන්. මොකද සීලයත් පරාමර්ශණය කළා. සීලයත් මම වගේ කියලා. එක්කෝ අපි සීලය අල්ලගෙන අනිත් කෙනෙක්ව පහත් කළා සලකලා. එතෙන් දෙනන්දි කොහොමත් පරාමර්ශණයක් තියෙන්නේ. අනිත් පැත්තෙන් ඉතින් අපිම සීලය අල්ලගෙන අපිම වෙහෙසටපත් වෙනවා නම් ඒ හරහා ලොකු පීඩාවකටපත් වෙනවා නම් අන්න එතනත් සීලේ පරාමර්ශණය කළා තියෙන්නේ. ඉතින් එතකොට කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? කොයි වෙලාවෙද මේ සීලය ආරක්ෂා කරගෙන ඒක රැකගෙන ඉන්න ඕනේ? කොයි වෙලාවෙද යම් පමණක ලිහිල් කිරීමක් කළා හිතේ ආතතියක් ගොඩනගෙන්නේ නැති විදිහට ඉන්න වෙන්නේ කියන එක ඉතින් කාතකින් හරි අමාරුයි තේරුම් ගන්න. ඒක තමන්ම තමයි ටික 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 භාවනාවක් කරහා හිත දියුණු කළා. ඒ කාතකින් හිත දැඩිව ග්‍රහණය කරන ස්වභාවයන්ගෙන් හිත මුදවගෙන යම් පමණක නිදහසක් භුක්ති විඳින තත්යකට හිතපත් කරගෙන ඒබඳු හිතකටම තමයි තේරෙන්න අරින්න වෙන්නේ. මෙන්න මේ වෙලාවේදී නම් සීලය ආරක්ෂා කරන්න වෙනවා. මේ වෙලාවේදී අනිවාර්යෙන්ම මම රැකෙන්න ඕනේ සීලය පාදක කරගෙන. මේ වෙලාවේදී මම අනවශ්‍ය විදිහට සීලය ග්‍රහණය කරන්න අනේක සුදුසු නැහැ කියලා මෙන්න මේ අන්ත දෙකේ වදින්න නැතුව නැත්නම් අන්ත දෙකට යන්නේ නැතුව මේ මැද තියෙන එකතකින් යන්න පුළුවන් පාරේ දිගට යන්න තමයි අපිට උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒක සමහර ලාවට එක දවස ඇතුළතදී සමහරට මේක වෙනස් වෙනවා. සමහරලාට ඔන්න එක වෙලාවකදී මේක දැඩිව ග්‍රහණය කරන පැත්තට යන්න පුළුවන්. ඒ හරහා පීඩාවක් ඇති වෙන්න පුළුවන්. සමහරලාට මේක අතහැරලා දාලා අනවශ්‍ය විදිහට ලිහිල් කරන්න ගිහිල්ලා ඔන්න සීල විපත්ති වලට යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකද අනවශ්‍ය විදිහට ලිහිල් කරන්න ගිහිල්ලා සීල විපත්ති වලට යන්න ඉඩ තියෙන්නේ? කොයි වෙලාවකද දැඩිව ග්‍රහණය කරන්න ගිහිල්ලා ඒකෙන් පීඩාවට ලක් වෙන්න ඉඩ තියෙන්නේ කියලා එතන මෙන්න මේ අන්ත දෙක හොඳින් අපිට ප්‍රායෝගිකව තේරුම් ගන්න වෙනවා. ඒකෙදි මට නම් හිතෙනවා ඒකෙදි අපිට නීතියක් කියලා ලොකුවට පනවන්න බෑ. හැබැයි අර බුදුරජාන් වහන්සේ දීපු ඒ ශික්ෂා ටික මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි තුමු පන්සිල් පද නම් පහනම් ගැන නම් කතා කරන්නේ. මෙතෙන්දී බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච මට්ටම මොකද්ද? අපි තුමු ඔන්න පානාතිපාතා වේරමණේ ශික්ෂාපදං. ඔන්න මේ සතුන් මැරීමෙන් වැළකී සිටිනවා කියන එකට අපි ඒක මත පිහිටන්න වෙනවා. සත්වඝාතයෙන් වළකින්න ඕනේ කියන මත පිහිටන්න වෙනවා. ඊළඟට අපිටම සොරකම් නොකර සිටීම කියන එක මත පිහිටන් වෙනවා. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්න ඕනේ කියන එක පිහිටන් වෙනවා. බොරුවක් මුසාවක් කියන්නේ නැහැ කියන එක මත පිහිටන් වෙනවා. රහමෙර පානයක් කරන්නේ නැහැ කියන එක මත පිහිටන් වෙනවා. අපිටම ඕක දැන් ඕන්ට වඩා ලිහිල් කරන්න ගිහිල්ලා ඔන්න අපිටම රහමෙර පැත්තෙන් කියන්න ගත්තොත් ඔන්න මේ ගානක් නැහැ ඉඳලා හිටලා පොඩ්ඩක් ගත්තර කමක් නැහැ කියන පැත්තට ගියොත් එහෙම අන්න එතෙන්දී ලිහිල්ුණා එතෙන්දී කැඩුනාය කියලා අන්න තේරුම් ගන්න වෙනවා. මේක ඕන්ට වඩාම ලිහිල් කරන්න ගියාය මනිතයත් එක ඕන්ට වඩා මේ සමාජශීලී වෙන්න ගියාය. අන්න අර රැකගෙන ආව සිල්පදේ ඔන්න මේ හරහා බිඳලා ගියාය. විතික්‍රමණයක් වුණාය. කියලා අන්න තමන් තේරුම් ගන්න වෙනවා. එතකොට අනන්ත තමන් තේරුම් ගන්න වෙනවා බෑ. එච්චර ලිහිල් කළා බෑ. එච්චර කට්ටියත් එක්ක මේ සාදෙට ගිහිල්ලා හරියන්නේ නැහැ. මං දැන් යන්නේ වෙන පාරක. මම දැන් යන්නේ ඊට වඩා ප්‍රතිපත්තියක් දරන මාර්ගයක කියලා එකහතකින් අන්න ආයි සීලය ආරක්ෂා කරන පැත්තකට අර ලොකුසාරණ සීයනගේ පටිතද කර ගන්න තත්ත්වයකට යන්න වෙනවා. එහෙම නැත්නම් අර ආයේ සීලේ කඩලා යනවා. එතකොට ආයි කොයි වෙලාවෙදිද මේ සීලේ මේ විදිහට ආරක්ෂා කරගෙන ආයි ප්‍රතිතද කරගන්න වෙන්නේ? කොයි වෙලාවෙද ලිහිල් කළා මැදිස්ත වෙන්න වෙන්නේ කියන එක තමයි ඇත්තටම මේක මේ අපිට නුවණින් කල්පනා කරලා යදන්න කරන්න වෙන්නේ. අපි තුමු යම්කිසි පිරිසක් ඉන්නවා. දැන් ඒ පිරිස මත්පැන් පානය කරනවා. ඉතින් ඒ බඳු පිරිසක් අතරට දැන් Tamanටත් යන්න වෙලා නම් Tamanට පුළුවන් ද මත්පැන් පානය නොකර ඒ අයටත් තමන්ගේ මේ මත්පැන් පානය නොකිරීම නිකන් අනවශ්‍ය විදිහේ මේ පීඩනයක් ඇති වෙන විදිහට හරි නැත්නම් තමන් එකෙන් කැපිලා පේන්න දෙඟලීමක් කරන්නේ නැතුව හරි ඒ වගේම ඒ පිරිසේ තමන්ගේ මිතුරෝ ඉන්නවා නම් ඒ මිත්‍රත්වයටත් හානි වෙන්නේ නැතුව තමන්ට පිරිසන් පුළුවන් ද ඒ පිරිසත් එක්ක ඉන්න. එහෙම නැත්නම් ඒ පිරිස තමන්ට අනවශ්‍ය දේ බලපෑමක් කරද්දි තමනුත් මේවා පාලනය කරන්න කියලා බලපෑමක් කරද්දි පුළුවන් ද තමන්ට ආරක්ෂා වෙන්න. ඉතින් ඔන්න වගේ එකතකින් හරි අමාරුයි මේ දේවල් වලදී ප්‍රායෝගිකව මුහුණ දෙනකොට කොහොමද මේකෙදි රැකෙන්නේ තමන් රැකෙන්නේ කොහොමද අනුන්ව පහත් කළා සලකන්නේ නැතුව ඉන්නේ කොහොමද ඒ වගේම තමන්ගේ තිබුණා නම් යම්සි මිත්‍රත්වයත් ඒකත් ආරක්ෂා වෙන විදිහට ඉන්නේ කොහොමද කියන එක එකතකින් හරි මේ විවාදයට තුරු දෙන පැත්තක් තියෙනවා. ඉතින් එකවැත්තකින් හැබැයි ඉතින් තමන්ට අදිෂ්ඨානයක් ඇති කරගෙන තමන් සීලයක් ආරක්ෂා කරගන්න ඕනේ කියන මත පිහිටලා තියෙනවා නම් මේවා බැරි දේවලුත් නෙමෙයි. ඉතින් ඒ වගේමයි අපි ප්‍රඥාවන්ත නම් අපි නුවණැතුව මේ කටයුත්තේ යෙදෙනවා නම් Tamanට මේකේ වටිනකම තේරලා තියෙනවා නම් ඉතින් කොයිතරම් අනිත් අය බලපෑම් කරත් පෙළඹීම් කරන්න ආවත් Taman මේක නොකර ඉන්නවා කියන එකත් ඒකත් එකතකින් අමාරුම දේකුත් නෙමෙයි. කරන්න බැරි දේවල් බුදුරජාන් වහන්සේ කියලාත් නැහැ. ඉතින් බුදුහාඳුරෝය සිල්පත පනවද්දි බුදුරජාන් වහන්සේ කියනවා මේ මහණෙනි මේක කරන්න බැරි නම් මං එපා කියන්නේ මේ කරන්න බැරි නම් මේක ආරක්ෂා කරන්න බැරි නම් මම පණවන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ සීලයක් පණවනකොට සීල්පදයක් පණවනකොට එකතකින් තුන් කල් දක්නා නෝනකින් බලලත් මේ තමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මුලදී මේකේ වටිනකමක් මේකේ ප්‍රයෝජනයක් නොවැටුණාට පස්සේ මේකේ වටිනකම් තේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අපි තුමු සාමනීර සීලයක ඉඳලා ඊළඟට උපසම්පදා සීලයකට යනකොට උන් තවත් සීල්පද ගාන වැඩි වෙනවා. ඒකේ තියෙන සූක්ෂම ස්වභාවයන් වැඩි වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් එතකොට අපි කොහොමද ඒක තවදුරටත් ආරක්ෂා කරගන්නේ? එකතකින් ඉඳන් අපි තේරුම් ගන්න තියෙන අර සතියේ මට්ටම ඊළඟ සතියේ සම්පජඤ්ඤයේ මට්ටමක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. සති සම්පජඤ්ඤයේ දිනු වෙන්න අන්න හිතේ සූක්ෂම භාවයක් වර්ධනය වෙනවා. මේවා තියෙන සියුම් විස්තර සියුම් පැතිකඩ තේරෙන්න ගන්නවා. අන්න එතකොට තමන්ට තේරෙනවා මේ පැත්තෙන් ගියොත් මෙහෙම වෙන්න පුළුවන්, මේ පැත්තෙන් ගියොත් මෙහෙම වෙන්න පුළුවන්, මේ පැත්තෙන් ගියොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා අර හාත්පස අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට අන්න සම්පජඤ්ඤයේ පැත්තක් සෑහෙන දියුණු වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි එකතකින් අපිට හිතා ගන්න තියෙන්නේ උපසම්පදා ශීලයේදී තියෙන්නේ. මොකද යම් කිසි එක දෙයක් සම්බන්ධයෙන් වුණත් පැති රාශියක් පෙන්ලා දෙනවා. එතකොට ඒ සියුම් පැතිවල යම් ආරක්ෂා වීමක් තමන්ට වෙන්න පුළුවන් නම් බරපතල දේවල් නොකඩේ ඉන්න අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු උපසම්පදා ශීලයේ අපි හිතමු අපි සාමාන්‍යයෙන් සේකියා ටික ආරක්ෂා කරන්න උත්සාහත් වෙනවනම් සේකියා ටික හරිය නිකන් වැටක් ගැහුවා වගේ තියෙන. ඒක තියෙන්නේ මේ එකක් කඩුණයි කියලා මහා බරපතල දෙයක් නෑ. හැබැයි ඒක ගැන අපේ ගෞරවයක් තියෙනවනම්, ඒ ගැන ආදර ගෞරවයක් තියෙනවනම් ඔන්න අපි ඒක රකින්න උත්සාහත් වෙනවනම් හැබැයි ඉන් එහා තියෙන බරපතල පචිද අකුසල මට්ටමට යන්නේ නැහැ. නැත්තම් සංඝාදිශේෂ මට්ටමකට යන්නේ නැහැ. මොකද අර ඉන් මෙහා තිබිච්ච රාමුවේම අපි සැලකිලිමින් ජීවත් වෙලා. අපි සැලකිලිමින් කටයුතු කළා. දැන් උදාහරණයක් වශයෙන් අපි තුම අපි ගමේ පිණ්ඩපාත යනවා. ගමේ පිණ්ඩපාත යනකොට ඔන්න සේකියාව තියෙනවා මේ වටපිට බලන්න යන්නේ නැතුව බොහොම සාන්තව මේ තමන් එක්කම කටයුතු කරමින් යන්න කියලා. අපි තුම අපි ඕක තකන්න නැතුව වටපිට බලබලා ඉතින් ඔක්කොම බලබලා යද්දි ඔන්න මොකක් හරි නරක දර්ශනයක් ඇහැට හම්බුණා. ඔන්න ඕක අහු වුණාට පස්සේ ඊළඟට තින් පින්නපාත ගිහිලා ආවට පස්සේ ඕක තමයි මතක් වෙන්නේ. ඕක මතක් වෙලා ඉතින් ඔන්න සමහරවට රාගය ඇවිස්සෙනවා, ද්වේෂය ඇවිස්සෙනවා, ආයුන්න කෙලෙස් ඇවිස්සෙනවා. දැන් හිත ලොකු කතන්දරයක් කියනවා. සමහරවට ඕක නවත්ත ගන්න බැරි වුණොත් ඔන්න සමහරවට අන්න සීලයට හානියක් වෙන්නත් පුළුවන්. බරපතල කුසලයකට යන්නත් ඉඩ තියෙනවා. නමුත් අපි අර මුලදිම සේකියාව මතක් කළා. අපි මේ වටපිට බලබලා නිකන් සාමාන්‍ය ග්‍රාම්‍ය විදිහට හැසිරෙන කෙනෙක් වෙන්නේ නැතුව වික්ෂුවකට සරලන විදිහකට මම හැසිරෙන්නේ එතනේ කියලා අවබෝධයෙන් ගියා නම් අන්න එතෙන්දීම අපි රැකිලා. අර පහසු තැනින්ම අපි ආරක්ෂා වෙලා තියෙන්නේ. නමුත් අපි ඒව නොසලකා හැරලා ගියොත් එහෙම කටයුතු කළොත් එහෙම දන්නේම නැහැ ඊට වඩා බරපතල මට්ටමකට අපි යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පනවලා තියෙන සීලයේ ඒ පහසුවෙන් ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රදේශය, සරල ප්‍රදේශය අපි ආරක්ෂා කරන්න උත්සාහත් වෙනවා නම් ඒ හරහා බරපතල මට්ටමකට අපිට යන්න තියෙච්ච අවස්ථාව ඇහිරිලා යනවා. ඒ ඇහිරීම තුළින් අන්න අපි ලොකු ආරක්ෂාවකට ආරක්ෂාවක් ලැබෙනවා. මොකද බරපතල මට්ටමකට හිත කෙලෙසුනාම නැත්තම් හිත සෑහෙන ප්‍රපංචවලට ගිහිල්ලා බරපතල මට්ටමකට ගියාට පස්සේ ආපහු හරවන්නේ ලේසි නෑ. ඒතකොට ඉතින් සෑහෙන වේදනා විඳලා හිතින් තැවිලා දැවිලා තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. නමුත් අපි මුල් මට්ටමේදී මේ ආන්ත කඩා ගන්න පුළුවන් නම් කෙලේශය ඇති වෙන මට්ටමේදීම තේරුණා නම් මේක අනවශ්‍ය විදිහට තව තව දිගට හිතන්න ගියොත් නම් විනාශ වෙනවා. තව තව හිතන්න ගියොත් නම් කෙලෙසෙනවා. තමන්ට වළක්ව ගන්න පුළුවන් නම් අර මුල් මට්ටමේදී වඩාම හොඳයි. ඒ නිසා අපි සීල්පදවල පුළුවන් තරම් එකතෙන් අර මේ අපේට වැටක් ගහවා වගේ තියෙන ඒ බාහිරෙන් තියෙන කොටස ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒකට ගෞරවයක් දක්වනවා නම් තමන් ගාව තියෙන ප්‍රධාන අකුසල් ටිකට එන්න හැකියාවක් නැහැ. මොකද එතෙන්ට කලින් අපි අතන ආරක්ෂා වෙලායි තියෙන්නේ. ඒත් ඔන්න ඔයගේ තත්වෙකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අපි මේ සීල සම්පත්තියක් මෙතන තියෙන්නේ. සීලය ඇවිල්ලා මේ බලෙන් පටවපු දෙයක් වගේ මුලින් හිතුණට පස්සේ මේකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා තේරෙනවා නම් ඒකට යම් ගෞරවයක් දක්වනවා නම් අන්න සීලෙන් ගන්න තියෙන ලොකු ප්‍රයෝජනයක් අපිට ලැබෙනවා. ඉතින් දැන් ඔය පධානියංගවලදී පෙන්නනවා මේ ගැන නිකන් හිතලා බලන්න කියලා තමන්ගේ සීලයේ කොහෙද අඩුපාඩුවක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ අනුන් පෙන්නනකන් ඉන්නපාලු ඉන්න දෙයක් නැහැ. තමන්ම නිකන් හිතලා බලන්න මේකේ කොහේ හරි අඩුපාඩු දැන් තියෙනවද? මගේ තාම දුර්වල වෙන තැන් තියෙනවද? සීලය කැඩෙන්න ලං වෙන තැන් තියෙනවද? කියලා අන්නේ බඳු තැන් තියෙනවා නම් ඒක සකස් කරගන්න තමන් උනන්දු වෙන්න කියලා කියනවා. ඒ වගේමයි දැනට තමන්ට තේරෙනවා නම් දැන් සමන් සීලෙන් යම් පමණක පරිපූර්ණ ස්වභාවයක තියෙනවා කියලා හිතෙනවා නම් ඒ තැන්වලට තවදුරටත් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න උත්සාහත් වෙනලු. ඒ සඳහා ලස්සන වචන කීපයක් සඳහන් වෙනවා එතන එහෙම. ඉස්සෙල්ලා ඡන්දයක් ඇති කරගන්න කියනවා. හිතේ උමනාවක් ඇති කරගන්න කියනවා. ඊළඟට හිතේ වෑයමක් දරන්න කියනවා. ඊළඟට උත්සාහයක් දරන්න කියනවා. ඊළඟට දැඩි උත්සාහයක් දරන්න කියනවා. ඊළඟට නොපසුබස්නා උත්සාහයක් දරන්න කියනවා. කියන අපිට හිතේ උමනාවක්වත් නැත්තම් මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. සීලේ දුර්වලතන් ටික හදා ගන්න ඕනේ කියලා හිතේ උමනාවක්වත් නැත්තම් දැඩි වීරයක් දරනවා කියන එකට එන්නේ නැහැ. ඉනිසයි කියන්නේ ඡන්දෝච වායමෝච උස්සාහෝච උස්සෝල් හිච අපටිවාණීච. ඔන්න වගේ ලස්සන වචන කීපයක් අර ඒ මං කලින් කියපු ඒ සාමුගී සූත්‍රයේ සඳහන් කරනවා. මුලින්ම නිකන් ඡන්දයක් ඇති කරගන්න. අනේ මේක පොඩ්ඩක් ඉතින් ආයේ මේ ආපස්සට හැරිලා බලලා කොහේ හරි දුර්වලච තැන් ටිකක් හදා ගන්න ඕනේ. පොඩ්ඩක් මම සීල තව ටිකක් කොහෙද වගේ දුර්ල තැන් තියෙන්නේ. එහෙම නැත්නම් කොයි තැන්ගේ තැන්වලද තව ආරක්ෂා වෙන්න තියෙන්නේ. ඇයි මේක මේ වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඉතින් අර තමන්ගේ සීලේ දිහාම විමසලා බලන ගතියක්. ඒ බලලා ඒක හදා ගන්න ඕන උවමනාවක් අන්න මුලින් ඇති කර ගන්න කියනවා. ඡන්දෝච කියලා කියනවා. ඊට වායමෝච කියලා අන්න ඒ සඳහා වෑයමක් දරන්න වෙනවා. මේක නිකන් ඡන්දයක් පහල කරත් පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා යම් වෑයමක් දරන්න වෙනවා. ඊළඟට පෙන්නන උස්සාහෝච. අන්න ඒ සඳහා උත්සාහයක් දරන්න වෙනවා. උස්සෝල් හීච කියලා දැඩි උත්සාහයක් දරනවා. එතැන් වෙලාවට මොකද සමහරලාට මේ සාමාන්‍ය සරල උත්සාහින් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැඩි උත්සාහයක් දරන්න වෙනවා. ඊළඟට පෙන්නනවා අපටිවාණීච කියලා මේ පසුබස්න ආයි අත නොහරින උත්සාහයක් දරන්න වෙනවා. ඒ වගේම සතෝච සම්පජඤ්ඤෝච කියලා අන්තිමට යදෙනවා. මේ ගැන සතියෙන් ඉන්න වෙනවා. ඒ කියන්නේ සීලය ගැන සතියෙන් ඉන්න වෙනවා. කොහෙදිට මේ සීලය දුර්වලතන් වෙන්නේ? සීලේ හානි වෙන්න යන්නේ කොයි කොයි අවස්ථාවලදීද කියලා ඒ ගැන සතියෙන් හිටියොත් තමයි වැටහෙන්නේ. අසතිමත් නම් ඉතින් වැටහෙන්නේ නැහැ. ඒ නිසා සතෝච සම්පජඤ්ඤෝච. සම්පජඤ්ඤේ සීලයට වැටෙනවා. මෙන්න මේ සූක්ෂම තැන්වලදී මම දුර්වල වෙනවා. මෙන්න මේ තැනින් තමයි මං අහුවෙන්නේ. තාම මෙන්න මෙතෙන්ට යනකොට මං අහුවෙනවා කියලා අර ඒ සියුම් තැන් ටිකක් Tamanට අහුවෙන්න, මතුවෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාන් වහන්සේ කියන සතෝච සම්පජඤ්ඤෝච. දැන් මේ සීලය ගැන කතා කරන්නේ. සීලය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සතිය සම්පජඤ්ඤේ පාවිච්චි කරන්න වෙනවා. අර දසන ඒ කතකින් බැලුවාම කොහොමද කොයිතරම්නම් බුදුරජාන් වහන්සේ මේ සීලයක් සම්බන්ධ කරලා කොහොමද සතිය සම්පජඤ්ඤයෙන් සීලය ප්‍රයෝජනෙට ගන්න කියලා පෙන්ලා තියෙන ආකාරය හිතලා බලනවා රසවත්. මොකද උත්සාහයක් මුලින් උනන්දුවක් ඇති කරගන්න, එහෙම නැත්නම් උවමනාවක් ඇති කරගන්න, ඊනට වෑයමක් ඒ සඳහා දරන්න, උත්සාහයක් දරන්න, දැඩි උත්සාහයක් දරන්න, පසුබස්නාව උත්සාහයක් දරන්න, සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කළා අන්න මේ තැන්වලදී කටයුතු කරන්න. ඉතින් හරි ලස්සනයි ඒකතකින් ඒ සම්බන්ධය. ඉතින් ඒවා ඉතින් එතෙන්ද ආනන්ද සායනාසේ මතක් කරන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මෙන්න මේ සීල පාරිශුද්ධිය ඇති කර ගැනීම පිණිස මෙන්න මේ විදිහට තමන්ගේ සීලය සම්බන්ධයෙන් ඇති කරගන්නා ඒ දුර්වලතෙන් සකස් කරගැනීමේ උමනාව දැනට සකස් වෙලා තියෙනවා නම් ඒක තව ටිකක් ශක්තිමත් කරගන්නා ස්වභාවය නැත්තම් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන ස්වභාවය අන්න ඒ සඳහා උනන්දුවක් උමනාවක් උත්සාහයක් වීරයක් සතියෙන් සම්පජඤ්ඤයෙන් ඉඳීමක් කරන්න කියලා ඔන්න ඔකට සීල විසුද්ධි පාරිශුද්ධි ප්‍රදානියංගය කියලා පතක් කරනවා. ඉතින් මේ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සීලය සම්බන්ධයෙන් උනත් හරේ ලොකු පැති කීපයක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තිනවා. ඒකෙන් අනුග්‍රහ කරන ස්වභාවයක් තියෙනවා සමාධියටයි ප්‍රඥාවටයි. ඉතින් ඒ කරුණු තේරුම් අරගෙන ඉතින් අපි මේ ගමනේ දිගින් දිගට ඉදිරියට යන්න උත්සාහත් වෙමු. ඉතින් මම ආරාධනා කරනවා කාට හරි අද මේ කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් හෝ නැත්නම් තමන් කරගෙන යන භාන භාවනාව සම්බන්ධයෙන් යම්සේ ඉදිරිපත් කරන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඔව් කියන්න.